සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්ති භික්ඛවේ විරිය සම්බුද්ධං ගට්ඨානියා ධම්මා ආරම්භ ධාතු නික්කම ධාතු පරක්කම ධාතු තී ශ්‍රද්ධාවන්ත පින්වත්නි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි සියලුම ලෞකික ලෝකෝත්තර අධිගමයන් ලැබීම සඳහා ප්‍රතිඵල ලැබීම සඳහා තිබිය යුතු අත්‍යවශ්‍ය මානසික ගුණාංගයක් තමයි වීරිය කියලා කියන්නේ. මේ වීරිය නිර්වාණ අවබෝධය සඳහා යොමු කරනකොට ඒ බෝධිපාක්ෂික ධර්මයක් වෙනවා. මාර්ග ඥාන ඉපදීමට අතිශයින්ම උපකාරක වෙන මාර්ග ඥාන උපදවන ධර්මයක් ලෙස සලකනකොට ඒක වීරිය සම්බුද්ධංගය කියලා කියනවා. බුද්ධංග බුද්ධංග කියලා කියන්නේ සත්‍ය අවබෝධ කරන සත්‍ය අවබෝධයට හේතු වන්නා වූ ධර්ම කියන එකයි. ඒ කියන්නේ මාර්ගයේ ඇති කරවන මාර්ග ඥානි උපදවන්නට උපකාරක වෙන ධර්ම. මේ සියලු බොජ්ජංග ධර්ම නැත්නම් සියලු ගුණධර්ම සාසනික ගුණධර්මයන් අධිගමනයන් අධිගමනය කිරීමට ලැබීම පිණිස අප තුළ තිබිය යුතු විශේෂම ගුණාංගයක් තමයි වීරිය නමින් හඳුන්වන්නේ. වීරිය සම්බොජ්ජංගය කියලා. වීරිය කියන එකේ තේරුම තමයි ආරම්භ කරන ලද කටයුත්ත අතරමැග නතර කරන්නට නොදී අවසානයේ දක්වා ගෙන යාම සඳහා සිත තුළ පහළවන්නා වූ සිත උනන්දු කරවන්නා වූ සිත බලගන්වන්නා වූ ධර්මයයි. ඒ වීරිය හේතු කරගෙන ආරම්භ කරපු කුසල ක්‍රියාවන් අතරමඟ නතර කරන්නේ නැතුව අවසානයේ දක්වා ගෙන යනවා. උස්සාහෝ උස්සෝල්හි අසිතිල පරක්කමතා මේ ආදී ලෙසට වීරියෙහි නොඑක් ගුණපද නැත්තම් වචන අපිට ධර්මයේ හම්බ වෙනවා. මේ වීරියේ තියෙන ප්‍රධාන ලක්ෂණ තමයි තමන් යම් චිත්තෝත්පාදයක චිත්තසංතානයක හටගනී නම් ඒ චිත්ත ප්‍රවාහයේ චිත්තසංතානයේ ඔසවත් ලබලා උනන්දු කරවලා ඒ වගේම ආරම්භ කළ කුසල ක්‍රියා විශේෂෙහි පසුබට වෙන්නට නොදී ඒක බලගන්වන ඒකට උපස්තම්භනය කරන ඒ චිත්ත සන්තතිය ඉදිරියට දිගටම අරගෙන යෑම සඳහා චිත්ත සන්තතිය ශක්තිමත් කරන්නා වූ ධර්මයයි. මේ චේතනාවට වඩා තරමක් වෙනස්. චේතනාවෙන් කියවෙන්නේ යම් කිසි ක්‍රියාවක් කිරීම සඳහා තියෙනා වූ චිත්ත වේගය, චිත්ත ප්‍රයෝගය, චිත්ත බලය. ඒකට ඕන සමහරලාට ඒ සඳහා තියෙනා වූ අදහස චේතනාව උනන්දුව කියලා හඳුන්වන්නට පුළුවන්. සාමාන්‍යයෙන් චිත්තෝත්පාදයක නැත්නම් චිත්ත ප්‍රවාහය සිත යම් කිසි කෘත්‍යයක් සිද්ධ කරනකොට ඒ කෘත්‍ය සිද්ධ කිරීම සඳහා සිත තුළ වැඩ කරන්නා වූ බලය නැත්නම් ප්‍රයෝගයට තමයි චේතනාව කියලා කියන්නේ. වීරිය කියලා කියන්නේ මේ චේතනාවෙන් යම් යම් ක්‍රියා සිද්ධ කරනකොට මේක බොහෝ චේතනා පහළ වෙලානේ ක්‍රියාවක් සිද්ධවන්නේ. ඒ ක්‍රියාව නැවත නැවත සිදු කිරීමට දිගටම කරගෙන යාම සඳහා සිත බලගන්නා වූ ස්වභාවය තමයි වීරිය කියලා කියන්නේ. වීරියෙත් තියෙන උත්සාහවත් වෙන බව. චේතනාවෙත් උත්සාහවත් වෙන. චේතනාව ඒ ක්‍රියාව සිදු කිරීමට සිත උත්සාහවත් වෙනවා. උත්සාහවත් කරවමින් තමන් උත්සාහවත් වෙනවා. ඒ වගේම වීරියෙන් සිද්ධ කරන්නේ මේ ක්‍රියාව අඛණ්ඩව දිගටම පවත්වාගෙන යෑම සඳහා සිත බලගැන්වීම වශයෙන් උත්සාහවත් කිරීම. මේ දෙකක්. ඒ ක්‍රියා දැන් උදාහරණයකට කාට හරි දිනපතා බුද්ධ වන්දනා කරන්නට ඕන කියලා හිතන්න. ඒතරේ බුද්ධ වන්දනාව සඳහා උනන්දුවක් ඡන්දයක් තියෙනවා කැමැත්තක ඡන්දේ. ඒක සිදු කරන බවක් තියෙනවා. ඒ වෙලාවේ බුදුන් ළඟට ගිහිල්ලා දන ගහලා වඳින බව මල් පහන් පුදන අවස්ථාවේදී ඒ සඳහා චිත්ත ප්‍රයෝගයක් සිත යෙදීමක් තියෙනවා, බලයක් තියෙනවා. මේකට තමයි චේතනාව කියලා කියන්නේ. හැබැයි මේ බුද්ධ වන්දනාව දිනපතා සිදු කරගෙන යන්නට නම් ඒ බුද්ධ වන්දනා කරන සිත බල ගැන්විලා තියෙනට ඕනේ. ඒකේ ස්ටැමිනා එකක් තියෙනට ඕනේ. අතරමැග වෙහෙසෙන්නට නැතුව අතහරින්න නැතුව දිගටම යෑම සඳහා එක බල ගැන්විච්ච සිතක් වෙන්නට ඕනේ. ඒ වගේ මේ වීරියෙන් සිද්ධ කරන්නේ කටයුත්ත අලස නොවි, කම්මැලි නොවි, පසුබට නොවි කරගෙන යෑම සඳහා එනර්ජයිස් කිරීමක්, ශක්තිමත් කිරීම, බල ගැන්වීමක් තමයි වීරියෙන් සිද්ධ කරන්නේ. බලුත්පාදනයක් සිද්ධ කරනවා. අනුග්‍රහ දීමක් සිද්ධ වෙනවා. උපස්තම්බනය කිරීමක් සිද්ධ කරනවා. ඒ වීරියෙන් උපස්තම්බනය ලැබුවා වූ මේ චිත්ත ප්‍රවාහය ඒ කුසල ක්‍රියාවල නැවත නැවත නියලෙනවා, අතහරින්නේ නැහැ. ඒ වීරිය තියෙන්නට ඕනේ මාර්ග ඵලයේ උපදවන තෙක්. ඒ වීරියෙන්ම තමයි මේ ගමන ඉදිරියට යන්නේ. මොන ප්‍රශ්නාවක් මොන බාධකාවක් මේ ඉදිරියට යන්නේ වීරිය හේතු කරගෙන. එතකොට මේ වීරිය කියන චෛසික ධර්මය තිබුණොත් තමයි අපට සකල දුක්ඛයන් ඉක්මවන්න පුළුවන් වන්නේ. සංසාර දුකෙන් එතර වෙනවා කියන්නේ සකල දුකෙන් එතර වීමනේ. ඒක ලෙහිසි පහසු කටයුත්තක් නෙවෙයි. ඒ සඳහා ලොකු වෙහෙසක් මහන්සියක් දරන්නට ඕනේ. ඒ ගමනේහි ඒ සියලු දුක් දරාගෙන සියලු දුක් ඉක්මවමින් කළ යුතු අදාළ කටයුත්ත මනාකොට සිද්ධ කරන්නා වූ කරන්නට සිත බලගන්වන ධර්මයේ තමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විරියේන දුක්ඛං අච්ඡේති. මේ දුක්ඛ ඉක්මවන්නේ, මේ දුකෙන් එළියට යන්නේ, මේ දුක ඉක්මවන්නේ වීරිය කරන කොටගෙනයි. ඒ නිසා මේ වීරිය කියන චෛසික ධර්මය ගිහි පැවිදි දෙපාර්ශවයේ විසින්ම තමන්ගේ సంతානය තුල ඇති කරගෙන ඒ කුසල වීරිය පදනම් කරගෙන සියලු දුක් ඉක්මවන්නට අදිෂ්ඨාන කරගන්නට ඕනි. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව සිදු කරවනු ලබන්නේ තවත් එවන් වීරියවන්ත පුද්ගලයෙක්ගේ ජන්මදිනයක් සිහිපත් කරගෙන. තමන් ඉතාම හොඳින් ධර්ම මාර්ගයේ නියැලෙමින් හැමෝටම ආදර්ශයක් වෙමින් තමයන් උපයාසපයාගත් ධනයෙන් බුද්ධ ශාසනයට සේවය කරමින් තමන්ගේ මුළු කාලයම ධර්ම ප්‍රචාරණය, ධර්ම සංරක්ෂණය සඳහා වැය කරන ඒ ශ්‍රද්ධාවන්ත උපාසක මහත්මයෙකුගේ ජන්මදිනයක් සිහිපත් කරගෙන තමයි ඒ ලැබුණා වූ ආරාධනාවන් මත මේ ධර්ම දේශනාව සිදු කරවන්නේ. විශේෂයෙන් අපේ ජනක ලියනගේ මහත්මා සැප්තැම්බර් මාසේ 18 වෙනි දින තමන්ගේ ජන්මදිනය සිහිපත් කරනවා. තායිලන්තේ වාසය කරන්නේ. ඉතින් එතුමා මහා සංඝරත්නයේ වෙනුවෙන් නිකාය බෙහෙදයකින් තොරව ඒ සුදුසු පරිද්දෙන් ඒ ගැළපෙන උපකාර ආදිය බොහෝ කාලයක පිට තා නොමසුරුව සිදු කරගෙන පැමිණෙනවා. ඒ වගේම ඒ ධර්ම ප්‍රචාරණ කටයුතු සඳහා, ධර්ම සංරක්ෂණ කටයුතු සඳහා තමන් තුළ තියෙන ඒ තාක්ෂණික දැනුම ඉතාම ඉහලින් යොදාගෙන මහා සංඝරත්නයේ සහ ගිහි පින්වතුන්ගේ ධර්මඥානයේ වැඩෙන්නට බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස මහාංගු සේවයක් සිද්ධ කරනවා. එතුමා විසින් නිර්මාණය කරපු මෘදුකාංග වලින් අප හැම දෙනාම බොහෝකල් ඉතා විශිෂ්ට ප්‍රයෝජන ලබලා තිනවා, ලැබමින් ඉන්නවා. ඒ නිසා එතුමාට ඒ ලැබුවා වූ ජන්මදිනයෙන් ඉදිරි වර්ෂවලදී තව තවත් උතුම් ලෙස, උත්කෘෂ්ඨ ලෙස බුද්ධ ශාසනයෙහි කටයුතු සේවයේ සිද්ධ කිරීමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. මේ තමන් සිදු කරගෙන යන්නා වූ ඒ කුසල කටයුතු තව තවත් වීරියෙන් යුක්තව, උනන්දුයෙන් යුක්තව අවසානයේ දක්වාම, අවසාන හුස්ම පොද දක්වාම, හුස්ම රැල්ල දක්වාම සිදු කරගෙන යෑමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියන ආශිර්වාදයෙන් තමයි මේ ධර්ම දේශනාව සිදු කරන්නේ. ඒ වගේම ඒ තමන්ගේ නමින් මිය පරලොව ගියා වූ ඥාති වර්ගයාටත් පින් අනුමෝදම් වෙත්වා. සුජීවත්ව වාසය කරන දෙමාපිය ඇතුළු ඥාතිත මිත්‍රාදීන් හැම දෙනාටම මෙලව දියුණුව, පරලොව සුගතිය, කෙලවර නිවනම පිණිස වේවා. ඒ ජනක ලියනගේ මහත්මාටත් ඒ ලැබුවා වූ ඒ ජන්මදිනය ඒ ඉදිරි වර්ෂවලදී තමන්ගේ සියලු පාරමී ගුණ පූර්ණය කරගන්නට හැකියාව ලැබේවා. ධර්මශ්‍රවණය කරන හැම සියලු දෙනාටම විවට්ටගාමිනී කුෂලයක් වේවා කියන හිත ඇති කරගෙන අපි ධර්මශ්‍රවණය යෙදෙමු. ඉතින් කලින් හඳුන්වන්නට යෙදුණු මේ වීරිය කියන ගුණය පින්වතුනි අපි දියුණු කරගන්නට ඕනේ. ඒ වීරිය දියුණු කර ගැනීම සඳහා අපි නිතරම යෝනිසෝ මනසිකාරයේ පවත්වන්නට ඕනේ කරුණු තුනක් පිළිබඳව. මොකද වීරියෙහි තියෙනවා අවස්ථා තුනක්, වීරිය ධාතු තුනක්, ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. ආරම්භ ධාතු කියලා කියන්නේ යම් කිසි යහපත් කුසල ක්‍රියාවක් සිදු කිරීම සඳහා. භාවනාවක් වෙන්නට පුළුවන්, ග්‍රන්ථයක් රචනා කිරීම වෙන්නට පුළුවන්, ධර්ම ප්‍රචාරණයක් වෙන්නට පුළුවන්, යම් කිසි විශාල දායකත්වයක් වෙන්නට පුළුවන්. මේ ආදී ලෙසට ඒ වගේම ලෞකික අතින් ගත්තොත් එහෙම හොඳ යහපත් ධාර්මික කර්මාන්තයක් වෙන්නට පුළුවන්. මෙන්න මේ කියන යහපත් දේවල් සිද්ධ කිරීමට ඉස්සල්ලාම ඇති කරගන්නා උනන්දුවට කියනවා ආරම්භ ධාතු වීරිය කියලා. ආරම්භෝ කියලා වීරියටත් පොදුවේ නමක් කියනවා. ඒ කියන්නේ මුලින් ආරම්භ කිරීම, මැදේ කිරීම ආදී ભેදයකින් තුර සියලු වීරියන්ට ආරම්භ කියන්නට පුළුවන්. සමහරලාට ආරම්භ කියනවා ඝාතනය කිරීමට. එතන මෙතනදී ආරම්භ ධාතු කියලා කියන්නේ පටම ආරම්භයේ මුලින්ම කුසල කටයුත්තක්, කුසල කර්මයක් සිදු කිරීම සඳහා මුලින්ම උනන්දු වීම, මුලින්ම වීරියවන්ත වීම, මුලින්ම අදිෂ්ඨානශීලීව ඒකට බැස ගැනීම. එතන ඕනම කෙනෙක් ලොකු කාර්යයක් කරන්න බහිනකොට අපි හිතමුකෝ ශාසනික සේවාවක් වෙන්නට පුළුවන්, අන්‍ය මිනිසුන්ට කරන සමාජ සත්කාරයක් වෙන්නට පුළුවන්, බොහෝ දීර්ඝ කාලයක් සිදු කරගෙන යන වැඩ කටයුතු කරන්න යනකොට සහ ඊට පස්සේ ප්‍රතිපදාමේ වශයෙන් භාවනා කර නිවන් දකින්න යන ගමන වෙන්නට පුළුවන්. ඒතර මේ වගේ දේවල් අපිට එක දවසකින් දෙකකින් කරන්න පුළුවන් දේවල් නෙවෙයි, බොහෝ කල් ගන්නට ඕන. ධර්මයේ ඉගෙනීම, භාවනා කිරීම සියල්ල මෙහෙමයි. එතකොට ඒවා කරන්නට ආරම්භයේ ගන්නට බොහෝ අය මැලි වෙනවා. ඊට වඩා වුන් කැමති පංචකාමයේ භුක්ති විඳෙමින් කාමයට බර වෙච්ච හිත ඇතිව පංචකාමී ගැලී වාසය කරන්නට. මේ පංචකාමයේ අතහැරලා මේ උසස් නෛෂ්කර්මයකට නැත්තම් කුසල ක්‍රියාවකට යොමු වෙන්නට හැමෝටම හිත දෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ ආරම්භ ධාතු වීරිය ලොකුවටම බලපානවා සාසනික පැවිද්දට එනකොට. මොකද සාසනික පැවිද්දට ආවට පස්සේ මරණය දක්වාම තමන්ට තියෙනවා අදිශීලයක් රකින්න, තමන්ට තියෙනවා ඉන්ද්‍රිය සංවර සීලාදී රකින්නට, තමන්ගේ సంతානේ පිරිසුදුව තබාගෙන යන්නට ඕනේ. මේක ලෙහිසි දෙයක් නෙවෙයි, දවසක් දෙකක් කරන එකක් නෙවෙයි, මේක ජීවිතාන්තයේ දක්වාම යන්නට ඕනේ. විකාල භෝජනයෙන් වැළකිලා, මුදල් පරිහරණයෙන් වැළකිලා, කාම සේවනයෙන් වැළකිලා, ඊට පස්සේ ඒ නොයිකුත් පංචකාම ගුණික ආසාවන්ගෙන් වැළකිලා ජීවිතේ පවත්වන්නට ඕනේ. විනයානුකූල පවත්වන්න. මේක ලෙහිසි දෙයක් නෙවෙයි, මේක ලෙහිසි දෙයක් නෙවෙයි. ඒ සඳහා මුලින්ම ආරම්භය ගැනීම විශේෂයි, ආරම්භය ගැනීම විශේෂයි. ඒ නිසා මේ සමත වඩන්නට, විදර්ශනා වඩන්නට, ග්‍රන්ථයක් ලියන්නට, ධර්මය සංරක්ෂණය කරන්නට, මේ ආදී වූ යහපත් දීර්ඝකාලීන ක්‍රියාවන් සිද්ධ කිරීමට බැසගන්නකොට ඒ මුලින්ම ඇති කරගන්න වීරියට කියන ආරම්භ ධාතු වීරිය. ඔය විශේෂයෙන්ම බෝධිසත්ව චරියාවට පිළිපදින අය ආම දීර්ඝ කාලයක් මේ බෝධිසත්ව චරියාවේ නියලෙන්නට ඕනේ, හැසිරෙන්නට ඕනේ. ඒකට මුලින්ම ආරම්භය ගන්නවා කියන එක ලිහිසි නෑ. මොකද බෝධිසත්ව චරියාවේ තරම් හරිම දුෂ්කර ක්‍රියාවක්, බයහිතන ක්‍රියාවක්. ඒ ඉනිෂියේටිව් එක ගන්නවා කියන ලිහිසි. ඒ නිසා ආරම්භ ධාතු වීරිය කියන එක ඉතාම වැදගත්. හැබැයි තමන් දැනගන්න ඕන තමන්ට පුළුවන් බැරි දේවල් මොනවද කියලා. ඒ දැනගෙන නුවණින් යුක්තව තීරණේ අරගෙන තමන්ට පුළුවන් මට්ටමින් මේ දේ සිද්ධ කරන්නට ආරම්භය ගැනීම වැදගත්. මොකද ආරම්භය ගත්තම තමයි උත්සාහ කළාවන්නේ. ඒ නිසා උත්සාහ නොකර හිටියොත් මොනවත් වෙන්නේ නැහැ. ඒ නිසා උත්සාහ කිරීම ඉතාම වැදගත්. ආරම්භ ධාතු. නික්කම ධාතු කියලා කියන්නේ මේ උත්සාහයෙන් ආරම්භ කරාට හරියන්නේ නැහැ. ටික දුරක් යනකොට අපිට දේවල් එපා වෙන්න පටන් ගන්නවා. අපි කම්මැලි වෙනවා. අපේ සිත පංචකාමයට යොමු වෙනවා. ඒ කරන කුසල ක්‍රියාව අතහැරලා වෙන දෙයකට යොමු වෙන්නට හිතනවා. එතකොට ඒකට මැලි වෙන්නට පටන් ගන්නවා. මේ විදිහට මේ තීන මිද්දය, කම්මැලිකම, අලසකම, මැලි භාවය මේ වගේ දේවල් තියෙනකොට මේ ආරම්භ කරපු දෙය අවසානයේ දක්වා අරගෙන යන්නට බෑ. නික්කම කියලා කියන්නේ පිංගුතුනි නික්මීම කියන එකයි. මොකෙන්ද මේ තීන මිද්ධාදීෙන් නික්මෙලා ඉදිරියට යන වීරියට කියනවා නික්කම ධාතු වීරිය. මොකද ආරම්භ කළාට හරියන්නේ නැහැ, ටික දවසකින් එපා වෙලා අපි අතහැරලා දානවා. එනිසා ඒ තීන මිද්ධාදී ක්ලේශයන්ගෙන් පසුබැසීම් වලින් මිදිලා ඉදිරියෙන් ඉදිරියට යන, ඉහළට යන වීරියට කියනවා නික්කම ධාතු වීරිය කියලා. ඒක ආරම්භ ධාතු වීරියට වඩා වැඩි. බොහෝ දෙනා සමහරු ආරම්භ කරන්නේ නැහැ කුසල කර්මයන්. සමහර කෙනෙක් ආරම්භ කළාට ඒක අතරමඟ අතහැරලා දානවා. ඉතින් මේ නික්කම ධාතු වීරිය තිබුණොත් තමයි ඒ කම්මැලිකම් අතහැරලා දාලා ඉදිරියට යමින් මේ කටයුත්ත කන්ටිනියු කරන්නේ, දිගටම අරගෙන යන්නේ. ඊළඟ පරක්කම ධාතු වීරිය කියලා. පරක්කම ධාතු වීරිය කියලා කියන්නේ ඉහළට 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 ගිහිල්ලා මොන බාධක ආවත් මොන කරදර ආවත් ඒවා සියල්ල මැඩපවත්වාගෙන අවසානයේ දක්වාම අරගෙන යන්නට සමර්ථ වීරිය. ඒක පරාක්‍රම වීරිය. ඒ කියන්නේ මොන ප්‍රශ්න ආවත් මොන ගැටලුව ආවත් ලෙඩ දුක් ආවත් ක්ලේශ පීඩා ආවත් ඒවා ගණන් ගන්න නැතුව දිගටම ඉදිරියට අරගෙන ගිහිල්ලා මේ කුසල ක්‍රියාව අවසාන ඉලක්කයේ දක්වා පැමිණෙන තෙක් වීරිය සිද්ධ කිරීම තමයි පරක්කම ධාතු වීරිය කියලා කියන්නේ. මේ පරක්කම ධාතු වීරිය අර නික්කම ධාතු වීරියට වඩා බලවත්. මොකද හේතුව ඒ පරක්කම ධාතු වීරිය මොන ප්‍රශ්නේ මොන බාධකේ මොන ගැටලුව ආවත් ඒ සියල්ල ඉවසා දරාගෙන ඉදිරියට ඉදිරියට ගිහිල්ලා තමයි ඒ කටයුත්ත නිම කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ නික්කම ධාත් පරක්කම ධාතු වීරියත් වැඩේ. මේ ධාතු තුන මේ වීරිය තුන පිළිබඳව යෝනිසෝ මනසිකාරයේ පවත්වන්නට ඕනි. ඒවයි ප්‍රයෝජන හිතන්නට ඕනි. ඇයි ලෝකයේ මිනිස්සු සාර්ථකත්වයට පත් වුනේ? මේ දේවල් ආරම්භ කරපු නිසා, අඛණ්ඩව කරගෙන ගියපු නිසා. මොන මොන ප්‍රශ්න ආවත් මොන මොන ගැටලු ආවත් ලෙඩ දුක් විඳින සිද්ධන පෞල් ප්‍රශ්න සමාජීය ප්‍රශ්න මේ මොන ප්‍රශ්න ආවත් තමන් ආරම්භ කරපු සත්ක්‍රියාවන් අඛණ්ඩව ඉදිරියට කරගෙන ගියපු නිසා තමයි ලෝකයේ මිනිස්සු සාර්ථකත්වයට පැමිණලා තියෙන්නේ. ඒ නිසා මේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන වීරියන් තුන පිළිබඳව යෝනිසෝව නියමාකාරයේ නුවණට ගැලපෙන පරිද්දෙන් අපි කල්පනා කරන්නට ඕනේ, කටයුතු කරන්නට ඕනේ, හිතන්නට ඕනේ. එහෙම හිතනකොට අන්න මේ වීරිය තුන సంతානය තුල පහළ වෙන්නට පටන් ගන්නවා. ඒ නිසා අපි ගෘහ ජීවිතයක් ගත කරන අය වශ සමහර අය වුණත් ඒ තමන් කරන්නා වූ කුසල ක්‍රියාවන් පිළිබඳව මේ කියන ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන වීරියන් ඇති කර ගන්නට අදිෂ්ඨාන කර ගන්නට ඕනේ. අටුවාවේ දක්වලා තියෙන මේ විරිය සම්බොජ්ජංගය ඇති කර ගැනීම සඳහා තවත් ක්‍රමවේද 11ක්. ක්‍රමවේද 11ක්. එන් එකක් තමයි අපාය භය පච්චවෙක්කනතා. අපාය බය ප්‍රතිවේක්ෂා කිරීම, සිහි කිරීම. අපි දකින්නට ඕනේ, අපි අහලා තිනවා, විශ්වාස කරනවා සහ සමහරක් දකිනවා මේ තිරිසන් ලෝකයේහි සත්වයෝ දුක් විඳින හැටි. ඥානයක් අවදි කරගන්නට බැරිව ඒ විඳින දුක සමහර සත්තුනම් යම් යම් සැප විඳිනවා වගේ තේරෙන. නමුත් ඒක මිනිස්සෙක් විඳින සැපයකට සමාන කරන්න. මොකද මිනිස්යාට තියෙන සෙන්සර්ස්, මිනිස්යාට තියෙන සංකීර්ණ අත්දැකීම, ඒ ඥානය, අවබෝධය, තේරුම් ගැනීම, තමන් පිළිබඳ තමන් හිතේ මේ වගේ දේවල් ඉලක්කයකට කටයුතු කිරීම, මේ කිසිවක් තිරිසන් ලෝකේ නැහැ. ඒ නිසා මේ තිරිසන් අපායේ උප්පත්තිය ලැබුවොත් අපිට මේ ලෝකෝත්තර ධර්මයන් අධිගමනය කිරීම, සසර කතරෙන් එතර වීම ආදිය කරන්නට බැරි වෙනවා. ඒ වගේම ඒ විශේෂයෙන් නිරය වගේ තැනකට වැඩිලා පංච වදබන්ධනෙට වගේ හසු වුණොත් ඒ වෙලාව මොනවත්ම කරගන්නට බෑ. අතිශය දුක්ඛිත ජීවිතයක් කාලයක් ගත කරන්නට සිද්ධ වෙනවා. ප්‍රේත ලෝකී, අසුර කාය ආදී පදුණත් මේ යහපත් කුසල ක්‍රියා විශේෂෙහි වීරිය දියුණු කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා කල්පනා කරන්නට ඕනේ මේ වෙලාවන් අපායේ මිදිලා ඉන්නේ. අපායෙන් ගැලවිලා ඉන්නේ. తాවකාලිකව සම්පූර්ණ නෙමෙයි, අපායෙන් මිදිලා ඉන්නේ. ඒ අපායෙන් මිදිලා ඉන්න අවස්ථාවේ මම වීරිය කරේ නැතිනම් මේ සුගතියාත්ම භාවයේදී අර දුර්ගතියට වැටිච්ච දවසට මට වීරිය කරන්නට අවකාශ ලැබෙන්නේ නෑ. මොකද සසර යනවනම් පින්නතුනි අනිවාර්යෙන් දුර්ගති ආත්ම භාවවලට වැටෙන එක ගැන අපි බලාපොරොත්තු වෙන්නට ඕනේ. ඒ කියන්නේ අපිට අනිවාර්යෙන් වැටෙනවාමයි කියන්නේ, නමුත් වැටෙන ඉඩ බොහොම වැඩි. නියත විවරණ ලැබූ මහා බෝධිසත්ව රූපව සතර පායට වැටලා තියෙනවා. සමහර කතා ප්‍රවෘත්ති දෙනවා කල්ප ගණන් සුගතියෙම හිටපු කතා ප්‍රවෘත්ති විශේෂ අවස්ථා. බොහෝ අය මේ සසර සැරිසරනකොට දුර්ගති ආත්ම භාවවලට නැවත නැවත වැටෙනවා පිංගතුනි. එතකොට ඊ අවස්ථාවලට වැටුණාම මුළු කාලෙම අපතේ යනවා. දැන් අපේ නිවෙස්වල ඉන්න සුනකයෝ, පූසෝ, ඒ වගේම හරක්, එළුව ආදී සත්තු බලන් මේ සත්තුන්ට අපි මේ ඉගෙන ගන්න ධර්මයක් ඉගෙන ගන්නට, ධර්මයක් ප්‍රචාරණය කරන බණක් කියන්නට, ඒ ගැඹුරු දෙයක් කරන්නට හැකියාවක් නැහැ. ඊ ආත්ම භාවයේදී ඔපචුනිටි එකකුත් නැහැ. ඉතින් ඒ නිසා ඒ කාලවලදී සම්පූර්ණයෙන් කාලය කැප වෙනවා, වැය වෙනවා, අපතේ යනවා මේ බුද්ධෝත්පාදයේත් එක්ක සංසන්දනය කරනකොට. යම් සැපයක්, යම් ජීවිතයක් ඔවුන්ට තියෙනවා තිරිසන්ගත සතුන්ට. නමුත් මේ ගැඹුරු ධර්මයේ තේරුම් අරගෙන මේ නිවන් මඟ එලිපෙහෙලි කරගැනීමේ අවස්ථාව නොලැඹී යනවා. ඉතින් ඒ නිසා මේ මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්න සත්වයෝ ඥානවන්තයෝ කල්පනා කරන්නට උනේ සතර අපායට වැටිච්ච දවසට මට මේ වීරිය සිද්ධ කරන්නට වෙන්නේ නැහැ. ඒ නිසා අද අදම අඛණ්ඩව මම කළ යුතු කටයුතු අඛණ්ඩව සිද්ධ කරන්නට ඕනේ කියන දැඩි වීරිය ඇති කරගන්නට ඕනේ. සතර අපායේ භය සිහි කරමින් තමන්ගේ හිත මැලි වෙනකොට, කම්මැලි වෙනකොට, යහපත් ක්‍රියාවලට මේ සතර අපායේ භය හිතට මතු කරගනිමින් මේ වීරියෙහි යෙදෙන්නට අදිෂ්ඨාන කරගන්නට ඕන. එතන ආනිසංස දස්සාවිතා කියලා කියන්නේ තථාගතයන් වහන්සේගේ ශාසනයෙහි තියෙන මාර්ගඵලයන් අධිගමනය කිරීම, නිර්වාණ ධාතුව අධිගමනය කිරීම, මේ සියල්ලම තියෙන වීරියවන්තයාට. මේ වීරියේ තියෙන ආනිසංස තමයි මාර්ගඵල නිර්වාණ ධර්ම. ඉතින් ඒ නිසා මේ වීරිය වැඩුවොත් මම අර කියපු ධ්‍යාන, අභිඤ්ඤා, මාර්ගඵල මේවා අධිගමනය කර නිර්වාණ ධාතුවත් අධිගමනය කරන්න පුළුවන් වෙනවා කියන එක තේරුම් අරගෙන මේ ආනිසංස දැකලා මේ වීරිය දියුණු කරන්නට අදිෂ්ඨාන කරනවා. ඒකට ආනිසංස දස්සාවිතා, අපාය භය පච්චවෙක්කනතා ආනිසංස දස්සාවිතා. ගමන වීති පච්චවෙක්කනතා, ගමන වීති පච්චවෙක්කනතා, ගමන වීති පච්චවෙක්කනතා කියලා කියන්නේ අපි හැමෝගෙම ඉලක්කයේ පෙන්වතුනි මේ අසංකත නිර්වාණ ධාතුවට පත්වීම. මේ නාම රූපයන්ගේ අතමිදීම, ඒ නාම රූපයන්ගේ අතමිදීමට නිර්වාණ ධාතුවට පත්වීම සඳහා අතීතෙහි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ගමන්ගත්ත මාර්ගය අනුයාත මාර්ගය යා යුතුයි. එහෙම තමයි මේ ගමන යන්නට ඕනේ. උන්වහන්සේලා මේ ගමන ගියේ මොකක් පදනම් කරගෙන? දැඩි වීරියකින් ගිහිල්ලා තියෙනවා. මහා බෝධිසත්වයන් කතාව ගැන අහන්නට දෙයක් නැහැ. පසේ බුදුවරුත් එහෙමයි, අග්‍රශ්‍රාවකයන් ඇතුළු සියලු ශ්‍රාවකයන්ට පිංගතුණී ඒ ගමන යන්නට පුළුවන්කම ලැබුණේ, ගිහිල්ලා ඒ අධිගමනයන් ලබන්නට පුළුවන්කම ලැබුණේ මේ වීරියෙන් මේ ගමන ගියපු නිසා. ඒ නිසා පූර්වෙහි උත්තමයෝ ආර්යෝ ගිය මේ ගමන අපි සිහි කරන්නට ඕනේ. ඒ නිසා අප විසිනුත් මේ දානය, සීලය, භවනා ආදී කුසල කර්මයන් නැවත නැවත සිද්ධ කරන්නට ඕනේ කියන අදිෂ්ඨානය ඇති කරගෙන ගමන වීති පච්චවෙක්කනතා. පිණ්ඩපාත අපචායනතා, පිණ්ඩපාත අපචායන කියලා කියන්නේ පිණ්ඩපාතයට ගරු කරනවා කියන එක. පිණ්ඩපාතයට ගරු කරනවා කියන්නේ පිණ්ඩපාතයට වඳිනවා කියන එක නෙවෙයි, මේ දායකයෝ දෙන දාණයට යම් ගරුත්වයක් තියෙනට ඕනේ. මොකද හේතුව මේ දායකයෝ මේ දානේ දෙන්නේ අපේ ඥාතිත්වයක් නිසා නෙවෙයි, අපිට අපෙන් යමක් බලාපොරොත්තුෙන් අපි නිසා යැපෙන නිසා නෙවෙයි. ඔවුන්ගේ තියෙන ප්‍රධානතම බලාපොරොත්තුව මේ දානය පූජ කරලා මේ සිල්වන්ත ගුණවන්ත උත්තමයන්ට මගේ සසර ගමන සුවපත් වේවා, මෙලව සැප, පරලොව සැප, අවසානයේ කෙලවර නිර්වාණ සම්පත්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි දායකයෝ දන් දෙන්නේ. තථාගතයන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට, මේක විශේෂයෙන් භික්ෂූන් වහන්සේලාට තියෙන එකක්, මේ පිණ්ඩපාත අපචායනතාගේ භික්ෂුන් වහන්සේට සිව්පසේ අනුදැන වදාරනකොට, අනුදැන වැදාර මේ සිව්පසේ පරිභෝග කරලා නිදාගනීවා කාලයක, එහෙම නෙවෙයි, මේක පරිභෝග කරලා උතුරු මිනිස්දම් දිනු කරව, ශ්‍රමණ ධර්ම දිනු කර ගණිත්වා කියන අදහසෙන් තමයි බුදුරජාණන් වහන්සේ මේ පරිෂ්කාර භික්ෂුන් වහන්සේලාට පිළිගන්ට අනුදැන වදාරේ, ගිහියන්ටත් මෙයා පූජා කරන්නට අනුදැන වදාරේ. ඉතින් ඒ නිසා භික්ෂුන් වහන්සේ කෙනෙක් නිතර කල්පනා කරන්නට ඕනේ මිනිස්සු යම් බලාපොරොත්තුවකින් නම් මේ දානය දෙන්නේ, මේ දානය මහත්ඵල කරන්න ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්නට තරම් මම සුදුස්සෙද්ද කියන එක. එහෙම සුදුසුකමක් නැති වෙන්නේ මේ ඉහළ සීලාදී ගුණධර්ම, සමාධියාදී ගුණධර්ම, ධ්‍යාන අභිඤ්ඤා මාර්ගඵලාදී නැතිනම් ඒ සිද්ධ කරන්නා වූ දාණය අර කියපු මහත්ඵල භාවයට ගේන්නට අමාරු. යම් මහත්ඵල භාවයකට ගේන්න පුළුවන් පෘථග්ජනට සීලයාදී නිසා, නමුත් ඉහළ අධිගමයන් තිබුණොත් තමයි මේ දාණය මහත්ඵලවන්නේ. ඉතින් ඒ නිසා මේ දායකයා තමන්ගේ දවා දරුවන්ට දෙන්න තියෙන සල්ලි ටික, තමන්ගේ සුඛ විහරණය සඳහා වෙන් කරන්න තියෙන සල්ලි ටික වියදම් කරනවා, ධනය වියදම් කරනවා භික්ෂූන් වහන්සේලාගේ සිව්පසේ සඳහා. ඒ නිසා භික්ෂූන් වහන්සේලා විශේෂයෙන්ම මේ සිව්පසේ සම්බන්ධයෙන්, මේක තියෙන හැටියට ඒ වගේ පිණ්ඩපාතයේ සම්බන්ධයෙන් ලොකු ගරුත්වයක් දීලා කටයුතු කරන්නට ඕනේ. එතකොට ඒවත් ගරුත්වයක් දීලා කටයුතු කරනවා කියන එකේ තේරුම මොකද්ද? ඒ ලබා දෙන පිණ්ඩපාතයට, ඒ ලබා දෙන දාණයට අදාළ ඉතාම ඉහළ විපාක ලබා දෙන විදිහේ දිවි පැවැත්මක් අපිට තියෙනට ඕනේ. ඒ තමන්ගේ භික්ෂුන් වහන්සේගේ දිවි පැවැත්ම සාර්ථක නම්, සීලවන්ත නම්, ගුණවන්ත නම්, ධානලාභී නම්, සමාධිලාභී නම්, ඒ කරන්නා වූ පූජා මහත්ඵලයි මහානිසංසයි. ඒ නිසා ඒස වීරිය කරන්නට ඕනේ. දායකයාගේ දානය මහත්ඵල කරන්න වීරිය කරාට ප්‍රශ්නයක් නෑ. කරන්නට ඕන. ඒ නිසා අපි මේ දේවල් අපිට නිකන් මිනිස්සු පූජා කරනවා. ඒ නිසා උන්ගේ පූජාවන් මහත්ඵල වීම සඳහා මම දාන සීල භවනාදී ಗುಣධර්ම දියුණු කරනවා කියන හිත ඇති කරගෙන කටයුතු කරන වීරියෙන් කටයුතු කරන එකට කියනවා පිණ්ඩපාත අපචායනත. ලස්සන කතා ප්‍රවෘත්තියක් තියෙනවා. ආර්ය මිත්‍ය ස්වාමීන් වහන්සේ පුරාණ අනුරාධපුරයේහි එක දුප්පත් ගෙදරක් ඇසුරු කරගෙන වාසය කරා. උන්වහන්සේගේ පන්සලක් තිබුණා. ඒකේ ගුහාවක් තියෙනවා. ඒ ගුහාවේ තමයි වාසය කරේ. දිනක් මේ ගුහාවෙන් එළියට එනකොට උන්වහන්සේ අභිඥා තිබිච්ච නිසා දිබ්බ සෝත අභිඥාවෙන් යම් කතාවක් ශ්‍රවණය කරා. ඒ නිවසේ හිටියේ අම්මයි දේනියයි. අම්මා මොකද කිව්වේ? දියණියට කීවා අන්න පරණ හාල් තියෙන අහවල් තැන, අතන කිරි තියෙනවා, අතන ගෙතෙල් තියෙනවා, මෙතන සකුරු තියෙනවා, මේ සියල්ල එකතු කරලා ඒ කිරි වලින් බතක් හදලා ස්වාමීන් වහන්සේට අපේ ආර්යයන් වහන්සේ වැඩියම, ඔබ වහන්සේගේ සහෝදරයා වැඩියම මේක පූජ කරන්න, ඔබත් ඉතිරි ටික වළඳන්න. ඒ වෙලාවේ දියණිය අහනවා, අම්මා මොනවද කෑවේ? මම ඊයේ තිබිච්ච බත් ටිකක් කැඳ ටිකක් එක මිශ්‍ර කරගෙන අනුභව කරා. දවල්ට මට එනකොට යම් එළවලු කොළ ටිකක් තම්බලා තියලා ඒකට යම් ආහාරයක් දාලා ඒ වගේ ඇඹුල් කැඳක් හදලා තියන්න, මම ඒක අනුභව කරන්නම් කියලා කිව්වා. මේ කතාව ආර්ය මිත්‍ය ස්වාමීන් වහන්සේට ඒ පන්සලේ දොරකඩදී ඇහුණා. උන්වහන්සේ කල්පනා කරනවා මේ මහලු ස්ත්‍රිය උපාසිකාව මට ඉහළම දේ ලබා දීලා Taman ඇඹුල් කැඳකින් මේ යැපෙන්නට යන්නේ. ඔබේ මේ මේක කරන්නේ මගේ මොනවත් කෙත්වතු ඉඩකඩම් යාන වාහන ලබා ගන්න නෙවෙයි, මනුස්ස දිව්‍ය නිර්වාණ කියන ත්‍රිවිධ සම්පත්තිය බලාපොරොත්තු වෙයි. මම සුදුස්සෙද්ද මේක ලබා දෙන්නේ, මම තාම පෘථග්ජනයි. ඒ නිසා මේ දාණය මම පිළිගන්නේ නැහැ පෘථග්ජනව කියලා හිතලා එතුමා ආපහු උන්වහන්සේ ලේනට වැඩම කළා. එදා වාඩි වුණා. වාඩි වුණේ මොකද? බොහෝකල් විපස්සනා වඩපු ස්වාමීන් වහන්සේ කෙනෙක්, අභිඥාලාභීත්වයේ පවා තිබුණා. උන්වහන්සේ මොකද කරේ? විදර්ශනා කරා, භාවනා කරා. මෙතනින් නැගිටින්නේ නැහැ මාර්ගඵල නොලැබ කියලා හිතලා උන්වහන්සේ ඒ උදේ වරුවේදීම මාර්ගඵලය ලැබුවා. ඒ වෙලාවේ වෘක්ෂයට අධිගෘහිත දෙවියා, ඒ ලෙන ළඟ ඉන්න වෘක්ෂයට අධිගෘහිත දෙවියෙක් කියා සිටියා, ස්වාමීනි ඔබ වහන්සේ සියලු කෙලෙස් නැසුවා, ඔබ වහන්සේ දක්ෂිණෙයයි, අන මහලු ස්ත්‍රීන්ගේ දානේ පිළිගන්නාසේක්වා කියලා තමයි ආරාධනාව සිද්ධ කරේ. ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කළා. පුණ්ඩපාත වැඩම එදා විකසිත පියුමක් බඳුයි. තාම ප්‍රසන්නයි, මොකද කෙලෙස් ටික දුර වෙලානේ. ඉතින් ඒ දියණිය මග බලාගෙන හිටියා තමන්ගේ සහෝදරයාලේ සලකන ස්වාමීන් වහන්සේ වඩිනකම්. එදා බොහොම සතුටටපත් වෙලා ඒ ආහාර ටික කිරිබත පූජා කරා, ගිතෙල් ආදී මිශ්‍ර කළා. එදා ස්වාමීන් වහන්සේ වඩිනකම් බලන් හිටියා. මොකද එතුමියට ලොකු සහනයක් දෙනවා මේ ස්වාමීන් වහන්සේට වෙනසක් තේරෙනවා. අම්මා පහවදා ආවා. ඇවිල්ලා පහවදා කියන හවස ආවා. ඇවිල්ලා ඔබගේ සහෝදරයා වැඩම කළාද? ඔව් ස්වාමීන් වහන්සේද වැඩම කරා. මුළු කතා ප්‍රවෘත්තියම කියලා අම්මා තේරුම් ගත්තා. මේ වෙනසට හේතුව අපේ ස්වාමීන් වහන්සේ මොන හරි අධිගමයක් ලැබලා ඇති. ඒලා වර්ණනා කරා, වන්දනා කරමින් කියා සිටියා, මගේ පුත්‍රයා, ඔබගේ සහෝදරයා මේ බුද්ධ ශාසනයෙහි ප්‍රයෝජන ලැබුවා. ඔහු දැන් දිව්‍යතිතාක් මේ බුද්ධ ශාසනය රමණය කරනවා කියලා ප්‍රකාශ කර සිටියා. ඒ වගේ පින්වත්නි, මේ භික්ෂුන් වහන්සේලා විශේෂයෙන්ම ඒ තමන්ගේ දායකයන්ගේ සිව්පස දානයන් මහත්ඵල මහානිසංස කිරීම සඳහා වීරියවන්තව කටයුතු කරන්නට, මේකට කියනවා පිණ්ඩපාත අපචායනතා දායජ්ජ මහන්ත පච්චවික්කනතා. බුදුරජාණන් වහන්සේගේ දායාදේ තමයි සප්ත ආර්ය ධනය. රාහුල කුමාරයා ඊළඟ එනකොටත් කිව්වේ ඒකනේ. මේ සප්ත ආර්ය ධනය ඊටාම ඉහළ ගුණධර්ම හතක්. මේ සප්ත ආර්ය ධනය අපිට හිමි වෙන්නට නම් බුදුරජාණන් වහන්සේ කියන විදිහට හැසිරෙනවා. දැන් උදාහරණයකට දෙමව්පියන්ගෙන් ඒ දායාද ලබන්න යනකොට ඒ දරුවෝ හොඳට හැසිරෙන දරුවාට තමයි දායාද දෙන්නේ. අකීකරු අවනම්බු ඇති කරවන සමාජයේ දෝෂාරම ලක් වෙන අයට දායාද දෙන්න කැමති නැහැ. මේ විනාශ කරගන්න ඇති කරගන්නවා. ඔවුන්ගේ පුත්‍ර භයෙන් පවා නිරපනවා සමහරු. බුදුරජාණන් වහන්සේ වගේ තමයි. බුදුරජාණන් වහන්සේගේ දායාදේ තමයි සප්තාර්ය ධනය. රාහුල සාහිණා සිල්ලං ආපු දායාද දුන්නේ සප්තාර්ය ධනය. මේ සප්තාර්ය ධනය තමන්ගේ సంతානෙට ගන්න, තමන්ට ඇති කරගන්නට ඕනේ නම් තම ශාස්ත්‍රුන් වහන්සේ කියන ක්‍රමයට ඉන්නට ඕනේ. දායජ්‍යය ගන්නට, දායාදේ ලබා ගන්නට. ඒ නිසා මේ දායාදේ ලබා ගැනීමට, බුදුරජාණන් වහන්සේගේ දායාදේ ලබා ගැනීමට සුදුස්සෙක් වෙන්නට නම්, මේ සප්තාරේ ධනේ හිමි වෙන්නට නම් මම වීරියවන්තව ගුණධර්ම පුරන්නට ඕනේ කියලා දායජ්‍ය මහන්ත පච්චවෙක්කනතා. මේ බුදුන්ගේ දායාදේ ලේසියෙන් ගන්නට බෑ. ඒ සඳහා දැඩි ලෙස වීරිය කරන්නට ඕනේ කියලා අපි සිහි කරන. එතකොට වීරිය උපදිනවා. සත්තු මහන්ත පච්චවෙක්කනතා ශාස්ත්‍රෝන් වහන්සේගේ තියෙන උසස් භාවය සිහි කරන්නට ඕනේ. ශාස්ත්‍රෝන් වහන්සේගේ උසස් භාවය. උන්වහන්සේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණේ 80ක් අනුව්‍යංජන ලක්ෂණයන්ගෙන් භ්‍යාම ප්‍රභාවේ සර්වඥතා ඥාණයෙන් අසාධාරණ ඥාණයන්ගෙන් යුක්ත වූ අනූන වූ ආඩ්‍ය වූ තථාගතයන් වහන්සේ නමක්. ඒ නිසා ඒ වගේම උන්වහන්සේ ශස්ත්‍රීය කුලයෙන් පැවිදි වෙලා ඒ සියලු සැප සම්පත් අතහැරලා තමයි මේ වනගත වීම වෙලා මේ ජීවිතය ගත කරන්නේ. එවන් වූ ශාස්ත්‍රෝන් වහන්සේ කෙනෙකුගේ ශ්‍රාවකයෙක් වෙලා ඉන්නකොට මම සුදුසු නැහැ මේ කම්මැලි කමෙන් කාලය ගත කරන්නට. බුදුරජාණන් වහන්සේ තරම් වීරියවන්තව උන්වහන්සේ කටයුතු කරලා තියෙනකොට අපිට ගැළපෙන්නේ නැහැ මේ කුසල කර්ම විශේෂයෙන් බැහැර වෙලා කටයුත්ත සිද්ධ කරන්නට කියලා හිතනකොට සත්තු මහන්ත ශාස්ත්‍රුන් වහන්සේගේ මේ මහත්භාවය සාරා සංඛීය කල්පලක්ෂය පෙරම් පුරාගෙන ඇවිල්ලා මේ ස්වයංභූ ඥානයෙන් සත්‍ය අවබෝධ කරා උත්තමයාගේ ගුණ මහත්වේ සිහි කර මමත් උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් ලෙස මම උන්වහන්සේගේ තත්වයට හැක්මෙන්නට ඕනේ කියන හැඟීම ඇති වෙනකොට අන්න වීරිය සම්බුද්ධංගේ පහළ වෙනවා. ඊට පස්සේ අපිට එන්නේ ජාති මහන්ත පච්චවෙක්කනතා. ජාති මහන්ත පච්චවෙක්කනතා. ඒ ජාති මහන්ත පච්චවෙක්කනතා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ජාතිය සිහි කරන්නට ඕනේ. ධර්මයේ දක්වලා තියෙන මේ ජාතිය කවරක්ද? අසම්භින්න වූ ශාක්‍ය වංශයෙන් ඇවිල්ලා ඒ පැමිණෙන ඉතාම ඉසස් කුලයක තමයි බුදුරජාණන් වහන්සේ ඉපදිලා තියෙන්නේ, වාසය කළ වාසය කරේ. ඒතර බුදුරජාණන් වහන්සේ ගේ කුලේ ගත්තොත් එහෙම, පවුල ගත්තොත් එහෙම, වර්ගයේ ගත්තොත් එහෙම, සුද්ධෝදන මහාමායා දෙපළ තමයි බුදුරජාණන් වහන්සේගේ තථාගතයන් වහන්සේගේ දෙමව්පියෝ. මම උන්වහන්සේගේ දරුවෙක්. එහෙනම් මගේ සිය ආච්චි වෙනි සුද්ධෝදන මහාමායා. මගේ වැඩිමහල් සහෝදරයා රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේ. එහෙමනම් මෙවන් වූ පෞලක කෙනෙක්, මෙවන් වූ උසස් පෞලක කෙනෙක් වශයෙන් මම කුසීතව කාලය ගත කරන්නට සුදුසු නැහැ. ඉතාම ආරම්භ කරනද වීරිය යුක්තව වාසය කරමින් ධ්‍යාන අභිඤ්ඤා මාර්ගඵල උපදවා ගන්නට ඕනේ කියන අදහසින් කටයුතු කරනවා. ඒ ජාති මහන්ත පච්ච වික්කනත. සබ්‍රක්මචාරී මහන්ත පච්ච වික්කනත. සබ්‍රක්මචාරීන් එක විශේෂයෙන් භික්ෂුන් වහන්සේ සබ්‍රක්මචාරී කියලා කියන්නේ එකට හැසිරෙන ගුණධර්ම පුරණ බ්‍රහ්මචර්යාව පුරණ පිරිස සබ්‍රක්මචාරීන්. ඒ තමයි අපේ සාරිපුත්‍ර මෞද්ගල්‍යනාදී සීල භික්ෂුන් වහන්සේ 80 මහ ශ්‍රාවකෙ මොද උන්වහන්සේ අද ජීවමානට අපිටත් ආවුස්සෝ කියලා කවතා කරන්නේ භික්ෂුන් වහන්සේලාට. නිසා අපි සියලු දෙනාම උන්වහන්සේලාගේ සබ්‍රක්මචාරී එකට ගුණධර්ම පිරු පුරණ අය. එනිසා අපේ සබ්‍රාහ්මචාරීන් වහන්සේලා මෙවන් වන් වූ ඥානයන්ගෙන් යුක්තයි, සීලයන්ගෙන් යුක්තයි, ගුණයන්ගෙන් යුක්තයි. එවන් වූ සබ්‍රාහ්මචාරීන් වහන්සේලා පිරිසක් නියෝජනය කරන්නා වූ මමද උතාම උසස් වීරියෙන් යුක්තව කටයුතු කරන්නට ඕනේ කියන හැඟීම ඇතුළු මේ සබ්‍රාහ්මචාරී මහන්ත පච්චවෙක්කනතා. කුසීත පුද්ගල පරිවජනතා ආහාර ලොකුවට අනුභව කරලා නිතර නිදාගන්න කම්මැලිකමේ වැඩ කරන එහෙම කටයුතු වල උත්සාහවත් භාවයක් නැති මිනිස්සු පුද්ගලයෝ ඇසුරු කරනකොට අපේ සිතත් මැලි වෙන්නට පටන් ගන්නවා. අපි මොනවා හරි කටයුත්තක් කරගෙන ඉන්නකොට අහල පහල ඉන්නේ නැත් හොඳට නිදිනම් ඒ කම්මැලි කම අපිට අපේ හිතත් කමක් නැහැ හිනයි පැත්තට යමුකට. ඒ වගේ කුසීත පුද්ගලයෝ සේවනය කරන්න අපේ සිත මැලි වෙනවා. කුසීත පුද්ගල පරිවජනතා උන්ව දුරු කරන්නට උන, උන්ගෙන් බැහැර වෙන්නට උන, දකින්න සුදුසු නැහැ. උන්ගෙන් බැහැරලා ඉන්නකොට තමයි වීරිය උපදින්නේ. එතන ආරද්ධ විරිය පුද්ගල සේවනතා ආරම්භ කරන ලද වීරිය ඇති නිතරම ධර්ම විනය හැසිරෙන ධර්මයේ ප්‍රගුණ කරන සීලාදී ගුණධර්ම ප්‍රගුණ කරන භාවනා කරන කට්ටිය දකින්නකොට ඒ වගේ ඇසුරු කරනකොට අපේ හිතෙත් උද්දීපනය එන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ කෙනෙක් කීප දිනක් එක තැන ඉන්නකොට කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් භාවනා කරනවා නම්, කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් ධර්මයේ සජ්ජහායනා කරනවා නම්, ප්‍රතිපත්ති ධර්ම පූර්ණේ කරනකොට අන්න අපිට ඇති වෙනවා අපිත් මේ ධර්මයේ පුහුණු වෙන්නට ඕනේ කියලා. ඒතර ඔය විශේෂයෙන් මහාකාශ මහරහතන් වහන්සේ වැනි දුතාංගාදී ගුණයන් පූර්ණේ කරන, සීලාදී ගුණයන් වඩන, ධ්‍යාන අභිඤ්ඤා දියුණු කරන, කෙලෙස් තවන වීරිය යුතු උත්තමයෝ දකිනකොට අපේ හිත තුලත් මේ වීරිය වර්ධනය වෙනවා. ඒ නිසා ආරද්ධ විරිය පුද්ගල සේවනත, කුසීත පුද්ගල පරිවජන. ඒක අනිත් පැත්තේ කුසීත පුද්ගලයෝ පුළුවන් තරම් බැහැර කරනවා. ඊට පස්සේ අවසාන එක තමයි තදදි මුත්තතා. ගිහි පැවිදි බෙහෙදයකින් තොරව හැමදෙනාම මේ වීරිය සම්බොජ්ජංගය ඇතිකර ගැනීම සඳහා නැමුණු බරවුණු සිතකින් ඉන්නට ඕනේ. තදදි මුත්තතා, එට බරවුණු නැමුණු නැඹුරු වුණු සිතකින් වාසය කර. මම නිතරම වීරිය සම්බොජ්ජංගය ඇති කරගන්නවා. මේක නැති කරගන්නේ නැහැ කියලා හිතලා බහ ඉන්නට ඕනේ. ඒක උදාහරණයකට අපි ගත්තොත් මිලක්ක තිස්ස ස්වාමීන් වහන්සේ. අපේ අතීතයේ හිටිය ලංකාවේ මිලක්ක තිස්ස වැද්දෙක්. මිලක්ක කියන්නේ වැද්දා කියන එකනේ. මේ තිස්ස කියන මිනිස්සෙක් වැදිකම් වල යෙදුනා. එතුමා එක දවසක් අර දරුවෙක් ඉන්න නැත්නම් පැටියෙක් ඉන්න මුවදෙනක් විදලා ඒ සියලු මස් අනුභව කරා එතනම. ඒකෙදි ලොකු විපාක වාරයක් ලෙස ලොකු තිබහක් ඇති වුණා. එතුමා වතුර හොයාගෙන යනකොට කොහෙන්වත් වතුර ලැබුණේ නැහැ. ඒ වතුර තියෙන තැනුත් එයාට වතුර නොපෙනී ගියා. පන්සලකට ගියා. පන්සලකට ගියාම ඒ පන්සල්වල ඒ වතුර කල තියලා තියෙනවා. මේවල බැලුවම එකකවත් වතුර නැහැ. එතකොට පේන හැබැයි වතුර කර සියල්ල පිරලා. එතකොට පේන්නේ නැහැ. මේ කෑ ගහන්න පටන් ගත්ත, බනින්න පටන් ගත්ත මේ හාමුදුරුවෝ වතුර ටිකක්වත් තියලා නැහැ කියලා. ස්වාමීන් වහන්සේ එළියට පැමිණියා. එළියට පැමිණියාම බැලුවා මේ කලවල වතුර තියෙනවා. මේ මිනිස්සයා කෑ ගහන්නේ අනිවාර්යෙන් මොහු බලවත් පාප කර්මයක් සිද්ධ කළ ඇති කියන හැඟීම සනසලා තුන. ස්වාමීන් වහන්සේ මොකද කරේ? මේ වතුර කල අරගෙන අතට වත් කරා. මේ මිනිස්සයා වතුර බොන්න පටන් ගත්තා. හැබැයි වතුර තිබහ හරියට සංසිඳුනේ නැහැ. වතුර කල බී ගොඩාක් බීලා. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර සිටිනවා, ඔබ දැන් ජීවමාන ප්‍රේතෙක් බඳු වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් ප්‍රේත ලෝකයේ තියෙන දුකම දුකක් මේ අත්දකින්නේ. එනිසා අප්‍රමාදීව කටයුතු කරන්න. මේක මහා භයානක දෙයක්. මෙතුමාට ලොකු සංවේගයක් ඇති වුණා. ඇති වෙලා මොකද කරේ? නිවසට ගිහිල්ලා ඒ හිර කරගෙන හිටපු සියලු සත්ව ටික නිදහස් කරලා ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ගා මහාන වුණා. මහාන වෙලා අවුරුදු 5ක් නිස මුදෙන්නට නැත්තම් ඒ නිස්සය මුත්තක කටයුතු ටික සම්පූර්ණ කර අටුවාවේ දක්වලා තිනවා. නිස්සය මුත්තක කටයුතු ටික සම්පූර්ණ කර තමයි උන්වහන්සේ ගුරුවරයා ගාවට ගිහිල්ලා අහන්නේ මොනවද මං කළ යුත්තේ කියලා. ඒක කතාවක් තියෙනවා. උන්වහන්සේ මේ දේවදූත සංයුත්තය ගැන අහනකොට ඒ ස්වාමීන් වහන්සේ ගැන මට මේ අපායේ තියෙන ගින්දර පොඩ්ඩක් දකින්නට කැමතියි කියලා. ඒ වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේ ගුරුවරයා රහතන් වහන්සේ කෙනෙක් විය යුතුයි. තෙත දර ටිකක් කරත්තේ විතර තෙර තෙත දර ගොඩ ගහන්නට කියලා. ගොඩ ගහලා උන්වහන්සේ අවීචි මහා නරකෙන් ඉතාම සුළු ගිනි පුපුරක් අරගෙන ඇවිල්ලා මේ දර ගොඩට දානවා. ඒ ගිනි පුපුර දර ගොඩට වැටීමත් ගිනි ටික අළුවීම දර ටික අළුවීමත් එකවර සිද්ධ වුණා කියලා දකිනවා. එතීම එතුමා ගොඩාක් කම්පාවට පත්වන මේ තරම් දරුණු ගින්දරක් අවීචි මහා නරකයේ තියෙනවද කියලා. ඊට පස්සේ මෙතුමා ස්වාමින් වහන්සේ මේ ස්වාමින් වහන්සේ ගුරුවරයා ළඟට නිස්සය මුත්තක දේවල් සිද්ධ කරලා ගිහිල්ලා ඇහුවා, ස්වාමීනි මම දැන් මොකද්ද කළ යුත්තේ බුද්ධ ශාසනේ? එලයි ස්වාමින් වහන්සේ ප්‍රකාශ කර සිටිනවා, මහණ එවත්නි බුද්ධ ශාසනේ ධූර දෙකක් තියෙනවා. එක ධූරයක් තමයි ග්‍රන්ථ ධූරේ. ග්‍රන්ථ ධූරේ කියලා කියන්නේ තමන් ධර්මයේ ඉගෙන ගනිමින් අධ්‍යයනය කරමින් පාඩම් කරමින් කියලා දෙමින් කටපාඩම් කරමින් මේක දරාගෙන ඉන්නවා. ඒ අතරතුරේ තමන් භාවනාදියත් සිද්ධ කරගන්නවා තමන්ට අවශ්‍ය විදිහට. එතකොට මේ ධර්මයත් පාඩම් කරමින් බුද්ධ ශාසනය පවත්වාගෙන ග්‍රන්ථ ධූරේ කියලා කියන්නේ. දෙසන්තයගෙන විපස්සනා ධූරය. විපස්සනා ධූරය කියලා කියන්නේ මේ කටයුතුෙන් බැහැර වෙලා වනගත සෙනසුන් වල නැත්නම් හුදකලා තැන් වලට ගිහිල්ලා දවස පුරාම මේ හිත නේවරණ වලින් මුදවාගෙන ප්‍රතිපත්ති පූර්ණේ කරමින් දවස කොටස් වලට කඩාගෙන නිතර භවනා කිරීම විපස්සනා වේදී. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා, ස්වාමීනි මම පැවිදි වුණේ සසර බය දැකලා. ඒ නිසා මට ග්‍රන්ථ ධුරයත් හරි අමාරුයි. හොඳ ගිහි කාලෙත් වැඩිකම් කරේ. ඒ නිසා මම මේ විපස්සනා ධුරයට යනවා කියලා එතුමා විපස්සනා ධුරය තෝරගත්තා. තෝරගෙන මෙතුමාට හැබැයි ගුරුවරයා අවවාදයක් දුන්නා. ඔබට දෙන අවවාදය තමයි ඔබ ප්‍රධාන වශයෙන් කරන්නට උනේ වත්පිළිවෙත් කරන එක. ඒ කියන්නේ පන්සලේ තියෙන සියලු වත් කරන්නට. මේක තමයි දවල් වරුවේ කරන්නට උනේ. ඊට පස්සේ ඒ අතරතුරේ තමයි එතුමා විදර්ශනාදී වඩන්නට උනේ. රාත්‍රියට රාත්‍රිය මෙතුමා මොකද කරේ? එක දවසක් සිතුල්පව්ව විහාරය, එක දවසක් තිස්ස මහාරාම, එක දවසක් කතරගම විහාර. මේ අද විහාරවලින් විහාරවලට මාරු වෙවි වත් කරන්න පටන් ගත්තා. හැබැයි රාත්‍රී කාලයේදී මෙතුමා තමන්ගේ වීරිය නැති නොවේවා ආහාර නොවේවා කියලා නිදාගන්න නැතුව එතුමා භාවනා කරනවා. එතුමා භාවනා වතුර එකකට කකුල් දෙක වතුර එකකට දාගෙන තෙත පිදුරු ටික ඔළුවේ තියාගෙන රාත්‍රියේ නිදාගන්න නැතුව සක්මන් කරමින් භාවනා කරමින් ප්‍රතිපත්ති පූර්ණ කරනවා. එක දවසක් මෙහෙම පාන්දර භාවනා කර කර ඉන්නකොට එක දුර තියෙන ආරණ්‍ය සේනාසනයකින් ඒ සේනාසනයක සාමණේර ස්වාමීන් වහන්සේ උදේ පාන්දර ආරභත නික්කමත යුංජත බුද්ධ ශාසනය කියන අරුණවති සූත්‍රයේ තියෙන ගාතාව කියන පොතක්. මේක ඇහුණා මෙතුමාට. ඇහෙනවා. ඒ වෙලාවේ මෙතුමා කල්පනා කරනවා, මම තුල මේ වීරිය තියෙනවා නේද? මම දවස පුරාවටම සංඝයාගේ වත්පිළිවෙත් කරලා අවස්සරුවේ නින්ද යන්නේ නැති වෙන්නට දිගටම භාවනා කරමින් නේසජ්ජිකාංගේ පුරමින් කටයුතු කරනවා නේද කියන ප්‍රීතිය තමන් තුළ ඇති වෙලා සිත සමාධිමත් වෙලා එතුමා අනාගාමි මාර්ගඵල අධිගමනය කළා. පසු කාලයක එතුමා රහත් භාවයේ සාක්ෂාත් කරනවා. බලන්න පින්වත්නි, මෙත තදදි මුත්තතාවයි කියලා කියන්නේ තමන්ගේ වීරිය සම්බොජ්ජංගය කැඩෙන්න දෙනතු දිගටම පවත්වාගෙන. තමන් යම් කුසල ක්‍රියාවක් සිද්ධ කරනවා නම් ඒක සීලයක් රැකීම වෙන්න පුළුවන් අඛණ්ඩව, තමන් දිනපතා දන් දෙන එකක් වෙන්න පුළුවන්, බණ කියන එකක් වෙන්න පුළුවන්, බණ උගන්නන එකක් වෙන්න පුළුවන්, බණ පොතපත කියවන එකක් වෙන්නට පුළුවන්, ධර්ම සංරක්ෂණ වැඩසටහනක් වෙන්න පුළුවන්, ඒකට සිදු කරන මෘදුකාංග නිර්මාණය කිරීම වෙන්නට පුළුවන්. මේ ඕනම දෙයක් කරනකොට තමන් නිතර හිතන මගේ වීරිය අඩු වෙන්න දෙන්න හොඳ නැහැ, මේක දිගටම කරගෙන යන්නට ඕනේ, මේ කටයුත්ත අවසානයේ දක්වාම කරගෙන යන්නට ඕනේ කියන අදිෂ්ඨාන, මේකට බර වෙච්ච නැඹුරු වෙච්ච සිතක් තියෙනවා. ඒක තදදි මුත්තතාව. ඒක තාම වැදගත්. මේ තදදි මුත්තතාව තියෙනකොට තමයි මේ ගමන යන්නේ. තද්දෙ මුත්තද නැමුණු බර වෙන වීරිය දිනු කිරීමට නැමුණු බර වෙන සිතකෙන් වාසය කරන්නට ඕනේ. එහෙම කටයුතු කරනකොට තමයි අපි තුල වීරිය සම්බොජ්ජංගේ දිනු වෙන්නට පටන් ගන්නේ. ඉතින් මේ කියන විදිහට මේ වීරිය සම්බොජ්ජංගේ නැවත නැවත දිනු කරගත්තොත් අන්න ඒ තුල අපි යහපත් ක්‍රියාවල නැවත නැවත යෙදෙන්නට පටන් ගන්නවා. ඒක යෙදিলা අවසානයේදී බලාපොරොත්තු වෙන පරිද්දෙන් මාර්ගඵල නිර්වාණ ධාතුව අධිගමනය කිරීමට අපි සමර්ථ වෙනවා. මේ වීරිය සම්බොජ්ජංගේ වීරිය පාරමිතාව වීරිය ගුණයක් ලෙස දිනු කරගෙන මත තියාගෙන මහා බෝධිසත්වරු මේ ගමන ඇවිල්ලා තිනවා. වීරියාදීක බෝධිසත්වරු 16 සංඛේය කල්පලක්ෂයක් නියත විවරණයෙන් පස්සේ දීර්ඝ කාලයක් ඇවිල්ලා තමයි සම්මා සම්බුද්ධත්වයට ලබන්නේ. ඊට පූර්වෙත් තාම දීර්ඝ කාලයක් පෙරම් පුරාගෙන. ඒ නිසා මේ වීරිය කියන එක සුළුයි කියලා හිතන්නට එපා. මේ වීරිය නැතුව කිසිවක් අධිගමනය කරන්නට බෑ. ලෞකික ලෝකෝත්තර ධර්ම කිසිවක් අධිගමනය කරන්නට බෑ. ඉතින් ඒ නිසා මේ වීරිය තමන්ගේ సంతානය තුළ පුළුවන් තරම් ඇති කර ගැනීම සඳහා අපි හැම දිනාම දැඩි අදිෂ්ඨානයක ඉන්නට ඕනේ. වීරිය කියලා කියන්නේ නැවත මතක් කරොත් ආරම්භ කරන ලද කෘත්‍ය අවසානය දක්වා කරගෙන යෑම සඳහා සිත බලගන්වන, සිත ශක්තිමත් කරන, සිත උද්දීපනය කරන ධර්ම. ඒ වගේම මේ වීරිය තමයි තවත් ලස්සන නිර්වචනයක් තේරවාද. ඒකට උස්සහත කියලා. උස්සහති කියනකොට ඒක උද් කියන උපසර්ගයෙන් එන්නේ සංස්කෘත විදිහට. පාලියෙන් අතු ඌ කියන උපසර්ගයෙන්. ඒකෙන් කියවෙනා දුක්ඛය කියන එක. උද් වලින් දුක්ඛය. සහති කියන්නේ ඉවසනවා කියන එක. උස්සහති කියනකොට ඒක උත්සාහවත් වෙනවා කියන අර්ථය තියෙන මේ නේතාව නිර්වචනය. උස්සහති කියන ඌ කියන්නේ දුක්ඛය. සහති කියන්නේ ඉවසනවා කියන එක. ඒ නිසා උස්සහති කියලා කියන්නේ දුක ඉවසගෙන කටයුතු කරනවා කියන එක. ඒ නිසා වීරිය පොජ්ජංගේ දිනු කරනකොට, වීරිය පාරමිතාව දිනු කරනකොට තමන්ට එන බාධක කරදර සියල්ල විඳ දරාගෙන ඒවා නිසා තමන්ගේ වැඩේ අතරමැද නතර කරන්න නැතුව, ඒක අසනීපයකට බෙහෙත් ගන්න එක වෙනම දේ. නමුත් තමන්ගේ කුසල ක්‍රියා දිගටම කරගන්න පුළුවන් මට්ටමින් ඒ කරන්නා වූ කුසල ක්‍රියා අවසානයේ දක්වා කරගෙන යෑමට තියෙනා වූ උනන්දුව, සිත බලගන්නන ස්වභාවය, දුක් ඉවසගෙන ඉදිරියට යන ස්වභාවය තමයි මේ වීරිය කියලා අදහස් කරලා තියෙන්නේ. ඒ නිසා මේ වීරිය කියන චෛතසික ධර්මයෙන් තොරව කිසිදු ලෞකික ලෝකෝත්තර දෙයක්, වටිනා දෙයක් අධිගමනය කරන්නට හැකියාවක් නැහැ. ඉතින් බුද්ධ ශාසනයේ තියෙන පින්වතුනි ඉතාම දුර්ලභ අතිශයම වටිනා සම්පත් ටික. ඉතින් මාර්ගඵල නිර්වාණ අධිගමනය. ඒ නිසා මේ අතිශය ගැඹුරු වූ සුවිසිද්ධ වූ මාර්ගඵල නිර්වාණ ධර්මයන් අධිගමනය කරන්නට අපි මේ වීරිය සම්බොජ්ජංගේ පුළුවන් තරම් උත්සාහයෙන් ඇති කර ගන්නට ඕනේ කියන අදිෂ්ඨානය තියාගන්න. ඒ සඳහා සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. මේ ජාති මහන්තය, සත්තු මහන්තය, සබ්‍රක්‍මචාරී මහන්තත්වතාවේ ආදී සිහි කරමින් ඒ උන්වහන්සේලා සාක්ෂ්‍ය කොටගෙන මේ ගමන වීරියෙන් අවසානයේ දක්වා යන්නට සියලු දෙනාම අදිෂ්ඨාන කර ගනිත්වා. ඒ සඳහා ආරම්භ ධාතු වීරිය ඇති කර ගනිත්වා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද දවසේදී උපන්දිනය සිහිපත් කරන අපේ ජනක ලියනගේ මහත්මාටත් ඒ සුභ ජන්මදිනයක්ම වේවා. එතුමාගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. කරගෙන යන්නා වූ ඒ විශේෂ කටයුතු බුද්ධ ශාසනය වෙනුවෙන් තමන් ධාර්මික උපයා සපයාගත් ධනය ආම නිමල් නොමසුරුව වියදම් කරමින් ඒ සුදුසු පරිද්දෙන් ඥාන සම්ප්‍රයුක්තවම ගැළපෙන විදිහට ඒ අත්‍යවශ්‍ය විදිහටම ඒ දානයන් සිදු කරන්නට එතුමා පෙළඹෙනවා. විශේෂයෙන් අන්තර්ජාතික තේරවාද ධර්මායතනයේහි අපේ වීරපිටියේ දේවානන්ද ලොකු ස්වාමීන් වහන්සේගේ උපදෙසුත් ලබාගෙන අපේ ධර්මායතනයට ඉතාම අනර්ග සේවයක් එතුමා සිද්ධ කරලා තිනවා. ඒ විතරක් නෙවෙයි, තවත් බොහෝ ආරණ්‍ය සේනාසනවලට, ලැබුණෝරුව කඳ ආරණ්‍ය සේනාසනය, ඒ වගේම තවත් නොයෙකුත් ආරණ්‍ය සේනාසනවලට ඒ හැකි පමණින් දායකත්ව ලබා දෙනුයි ඉතාම විශිෂ්ට ශාසනික සේවාවක් එතුමා සිදු කරගෙන සිදු කරමින් තියෙනවා සිදු කරගෙන යනවා. ඉතින් ඒ නිසා එතුමා ඒ වගේම තවත් ස්වාමින් වහන්සේලාට ඒ ප්‍රදේශවලට ගැලපෙන පරිද්දෙන් ජල පහසුකම් ලබා දීම, අධ්‍යාපනයට පහසුකම් ලබා දීම, මේ ආදී ලෙසට අනේක විධ උපකාර සිද්ධ කරනවා. ඒ වගේම පිටිසර අසරණ නැත්තන් නොහැකියාව තියෙන දුවාදරුවන්ට පවා ඒ උපකාර ආධාර කරමින් තමන්ගේ ඒ ත්‍යාගවන්ත භාවය ශාසනයේ භික්ෂුන් වහන්සේට විතරක් නෙවෙයි අනිත් අවශ්‍යතාවය තියෙන බොහෝ දෙනාට සිදු කරන්නට එතුමා බොහෝ කාලයක සිට වැය වෙලා තිබෙනවා. ඒ වගේම එයින් පමණක් සෑහීමට පත්වන්නේ නැතුව තමන් තුළ තියෙන ඒ දක්ෂතාවයන් උපකාර කරගෙන ඒ ධර්මයේ සංරක්ෂණය කිරීමේ කටයුතු වල නියැලෙනවා. අපි මහා සංඝ රත්නයේ වශයෙන් ඉතාම ඉහලින් අගය කරනවා. ස්වාමින් වහන්සේලා බොහෝ දෙනෙක් ඒ තමන් නිර්මාණය කරපු ත්‍රිපිටක මුද්‍රුකාංග භාවිතා කරමින් ග්‍රන්ථ ලියනවා, ග්‍රන්ථ අධ්‍යයනය කරනවා, ඒවා වලින් ධර්මයේ දේශනා කරනවා. ඉතින් ඒ නිසා සියලු පින තමන්ට නැවත නැවත ආවර්ජනා කරමින් සතුට වෙන්නට පුළුවන්. බුද්ධ ශාසනය ඉදිරියට පවතින්නේ පරියාප්ති ධර්මය හරියට නිර්මලව සුරකින්නොත්. එනිසා භික්ෂුන් වහන්සේලාගේ පරියාප්ති ධර්මය හැදෑරීමට මහා පෘථිවිය වගේ උපකාර වෙන වේගයෙන් කටයුතු කරුණු කාරණා හොයාගෙන අධ්‍යයනය කරන්නට පුළුවන්. ඉතාම පහසු මෘදුකාංගයක් නිර්මාණය කරන්නට පවා මූලිකත්වය අරගෙන තමන්ගේ අතින් මේක නිර්මාණය කළ තුන. එනිසා ඒ සියලුම කටයුතු මහා සංඝ රත්නයේ වෙනුවෙන් ඉතාම අපි ගෞරවයෙන් ඒ වගේම කෘතගුණ පූර්වකව සිහිපත් කරනවා. ඉතින් එතුමාට ඒ ගත කරන්නා වූ ඒ ධාර්මික ජීවිතය තවත්වත් උතුම් ලෙස ගුණධර්ම පූර්ණේ කරමින් දානයෙන් සීලයෙන් භාවනාවෙන් ආඩ්‍ය වෙමින් සමත සීල සමාධි ප්‍රඥා ගුණයන් දිනු කරගනිමින් සමත විදර්ශනා භාවනා වඩමින් ඒ කටයුතු සම්පූර්ණ කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් ඉක්මනින්ම නිවනින් සැනසෙන්නට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා, මෙලව දියුණුව හිමි වේවා, පරලොව සුගතිය හිමි වේවා, කෙලවර නිවනම සාක්ෂාත් කරගන්නට ලැබේවා ලැබේවා කියලා විශේෂයෙන් අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාවට විශේෂයෙන් අපිට ආරාධනා සිද්ධ කරන්නට යෙදුනේ අපි ඇමරිකාවේ පදිංචි ගයාන් පොතුහැර මහත්මා. ඒ වගේම අපේ වේරපිටියේ දේවානන්ද ස්වාමීන් වහන්සේට මතක් කරාම ස්වාමීන් වහන්සේත් විශේෂයෙන් අපිට සිහිපත් කරන්නට යෙදුනා. මේ ධර්ම දේශනාවකින් මේ ජනක මහත්මයාට ආශිර්වාද කරමින් බොහෝ අයට ඒ ධර්මය ඇහෙන්නට සලස්වන්නට ධර්ම දේශනාවක් සිද්ධ කරන ලෙසට ඉතින් ඒ අනුව ඒ ගයන් පොතුහැර මහත්මාටත් ඒ ධර්ම දේශනාවට ආරාධනා කිරීමේ කුසලයෙන් කල්ප ගණනාවක් ආනිසංස ලැබෙන්නා වූ ධර්ම දේශනාවට ආරාධනා කරන කුසලයෙන් එතුමාගේ ධර්මඥාන වැඩේවා, භවනාඥාන වැඩේවා, තවතවත් උතුම් ලෙස ගුණධර්ම පූර්ණයේ කරගෙන නිවනින් සැනසෙන්නට ලැබේවා ලැබේවා කියලා අපි සියලු දෙනාම ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් ජනක මහත්මාගේ ඒ සුජීවත්ව වාසය කරන දෙමව්පියෝ දෙදෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් අභිවර්ධනයේ වේවා, සියලු සම්‍යක් ප්‍රාර්ථනා දියුණු වේවා, ඉෂ්ට සිද්ධ වේවා, මෙලව දියුණුව, පරලොව සුගතිය, කෙලවර නිවන හිමි වේවා කියලා ආශිර්වාද කරනවා. එතුමාගේ පවුලේ හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් අභිවර්ධනයේ වේවා. එතුමාගේ නමින්ද ධර්ම ශ්‍රවණය කර හැම දිනාගේම නමින්ද මිය පරලොව ගිය ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් වීමෙන් දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනයේ වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියන ඥාතීන්ටද පින් අනුමෝදන් කරමු. ආත්මාරක්ෂක වූද, ලෝකපාලක වූද, මෙම සෙනසුනට අධිග්‍රහිත වූද සම්‍ය දෘෂ්ටික දිව්‍යරාජ මණ්ඩලයද මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා, බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් රක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලැබිත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. හිතාහිත මෙදහස් සකල ලෝක සත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් ධර්ම අද දින ජන්මදිනයේ සිහිපත් කර ජනක ලියනගේ මහත්මාටත්, ඒ ආරාධනාව සිද්ධ කර ගයන් පොතුවැර මහත්මාටත්, ඒ වගේම ඒ ධර්මශ්‍ර පටිගත කිරීම ප්‍රචාරණය කිරීම කරන දරුවන්ටත්, ඒ වගේම ධර්මශ්‍රවණය කර හැම සිරු දෙනාටම අපි ආශිර්වාද කරනවා. පින්වත් හැම දෙනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කෙරෙන කින රැකී රක්ෂා කටයුතු, ගේදර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙත්නම් ඒ සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. එළෙන හුස්ම රැල්ලක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ රත්නත්‍රේ සතු අසීමිත ගුණානුභාව බලේ නිරතුරුව ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වස විස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සියලු සම්‍ය ප්‍රාර්ථනා සමෘද වේවා. ලෞකික දියුණුවෙන් පමණක් සෑහිමටපත් නොවී ආධ්‍යාත්මයේ දෙසට තව තවත් සිත නැඹුරු වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණුවෙත්වා. උපනුපන්න ආත්ම භාවයන් හේදී දෙවි මිනිසාදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශ වාසයේ ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ජාති ස්මරණ ඥානේ සහ සම්මා දිට්ඨිය ඇති උපත ලබා සුවසේ පාරමී සපුරා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසලයෝ හේතු වේවා, වාසනා වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ප්‍රාර්ථනා පිහිටුවාගෙන දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්ඤේතු.